පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 24/2 යටතේ ප්‍රශ්න ගරු මහින්ද ජයපක්ෂ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දැන් මම මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා අදට පාස්කු ප්‍රහාරය එල්ල කළා. අප්‍රේල් 21 වෙනිදා ඉඳලා අද වෙනකොට මාස දෙකක් වෙච්ච අවස්ථාවක මේ ප්‍රහාරය ගැන මිලිච්ච ප්‍රහාරය අපි අපේ විරෝධය සහ ප්‍රසාදය පළ කරනවා වගේම මියගිය අයට වන්දි ලබා දීමේ වැඩපිළිවෙල මාස දෙකක් ගිහිල්ලා තවම හරියට කෙරෙලා නැති හින්දා ඒ පිළිබඳවත් අවධානය යොමු කරවමින් ගරු කතානායකතුමනි, 20/18 වසරේ ආපෝස උසස් පෙළ විභාගයට සිසු පෙනී සිටීමෙන් පස්සේ තවත් සති කිහිපයකින් වසරක් සම්පූර්ණ වෙනවා. එහෙම වුණත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අදාළ කඩෙන් ලකුණු ලබා දීමට මේ දක්වා ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරලා නැහැ. මේ නිසා එම දරුවන්ගේ අනාගතයේ බරපතල ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා කිව්වොත් වැරදි. මෙම විභාගයෙන් ඉහළ සමාත්‍යයක් ගත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා ඇඳුම්පත් ඉදිරිපත් කර තවදුරටත් බලා සිටින්නේ කඩයිම් ලකුණු ප්‍රකාශ කරන තුරුයි. උසස් අධ්‍යාපනය විධිමත් කිරීමට කැපවන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් 20/14 වසරේ උසස් පෙළ සමත් සිසුන් සඳහා වූ පාඨමාලා ආරම්භ කිරීමද 20/19 ජනවාරි දක්වා කල්ගත කර තිබෙනවා. එම සිසුන්ට වසර දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ වෙමින් තිබුණත් මේ වන තෙක්ම සමහර පාඨමාලා ආරම්භ කළා නැති බව අපිට වාර්තා වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් තම විභාගයේ ප්‍රතිඵල ලැබෙන විට අවුරුදු 20ක වයස තරුණ තරුණියෝ බවට පත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තවත් අවුරුදු දෙකක් ගත වීමෙන් සිදුවන්නේ තරුණ පිරිස රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති අවස්ථා රටට අහිමිවීමයි. වගේම තම අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වීමෙන් දැයේ දරුවන් අපේක්ෂා භංගත්වයට පත්වීම වළක්වන්න බෑ. ජාතියේ තරුණ ජීවිත කෙරෙහි ආණ්ඩුවේ වගකීම විරහිත මෙම ක්‍රියාකලාපය වහා නතර කළ යුතුයි. උපාධිය සම්පූර්ණ කළ වහාම එම දරුවන්ට පෙනී සිටිය හැකි තරඟ විභාග රැසක් තියෙනවා. ඒ සඳහා ඔවුන් වයස 28කටත් වඩා අඩු වයසේ සිටිය යුතුයි. ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදේශ සේවය, දේශීය ආදායම් නිලධාරීන් බඳවා ගැනීම තරඟ විභාගය, ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන් බඳවා ගැනීම තරඟ විභාගය, ලංකා බැංකුව, මහජන බැංකුව, විධායක ශ්‍රේණි බඳවා ගැනීම තරඟ විභාගය, සහකාර පොලිස් අධිකාරීවරු බඳවා ගැනීම තරඟ විභාගය මේ අතර තිබෙනවා. මෙම තරඟ විභාග වසර දෙකක් තිස්සේ නොපැවැත්වීම උපාධිධාරීන් මුහුණ දී ඇති තවත් බලවත් ඛේදවාචකයක්. එක් පැත්තකින් විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩයින් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද කරන වර්තමාන ආණ්ඩුව, තවත් පැත්තකින් උපාධිධාරීන්ට රජයේ රැකී අවස්ථා ලබා ගැනීමට තිබෙන තරඟ විභාගය නොපවත්වා වසර ගණනක් ගත කරනවා. ආණ්ඩුව මේකින් බලාපොරොත්තු වන්නේ කුමක්දයි අපි දන්නේ නැහැ. තම දරුවා උපාධිය ලබා ගන්න අතුරු දුක් මහන්සියෙන් උපයාගත් මුදල්, ගේ දොර ඉඩකඩම් කනකර කරන උගස් තබා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කර ඉන්පසු තම දරුවන්ගේ අනාගතය ආණ්ඩුවේ නොසලකිනිමත්කම හේතුවෙන් විනාශ වන බව දැක දැක මෙම දරුවන්ගේ දෙමව්පියන් අද දැඩි අසරණ තත්ත්වයකට පත් වී සිටිනවා. මෙම තත්ත්වය අධ්‍යාපනය හදාරන සමස්ත දරු පරපුරටම බලපෑමක් කර තිබෙනවා. එවැගේම මේ වෙනුවිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබතුමා දන්නවා ලන්ඩන් ඕ ලෙවල්, ඒ ලෙවල් අදාරණ දරුවන් වයස 20-21 වෙනකොට ඒ අය උපාධිය සමත් වෙලා උපාධිධාරීන් වශයෙන් එළියට එනවා. එතකොට අපේ සිංහල මාධ්‍යයෙන් කරන ලංකා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දරුවන් වයස ගිහිල්ලා තමයි එයාට ඇතුල් වෙන්නත් වෙලාවක් නැහැ. පළවෙනි මේක මහා අසාධාරණයි. ඒකින්ද අද ඔක්කොම විශ්වවිද්‍යාල පිටරටත් එක්ක අපි යනවා නම් ලෝකෙ ඉදිරියට යනවා නම් මේ අධ්‍යාපනයේ ඒ දරුවන් විභාගයේ සමත් වෙච්ච අවුරුද්ද ඊළඟ දවසේම ඔවුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න අවස්ථාව ලැබෙන්න ඕන. එහෙම නැති වුණොත් මම හිතනවා ඒක අසාධාරණයක් සිදු වෙනවායි කියලා ඒ දරුවන් වශයෙන්. ඉතින් ඒක නිසා පිටරට විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉගෙන ගන්න දරුවන්ට ඉඳලා ඒ විභාග ගන්න දරුවන්ට තියෙන වරප්‍රසාද අපේ විශ්වවිද්‍යාලවල දරුවන්ටත් ලබා දිය යුතුයි කියන එකයි අපි බලන්නේ. අපි ඉන්න ඔවුන්ටත් ඒ අවස්ථාව ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. මීහඬ වෙලා ඒ ගැන කතා නොකර ඉඳීම මම හිතන්නේ එතරම් හොඳ කාර්යයක් නොවන බව අපි මේ අවස්ථාවේදී මතක් කරනවා.
බොහොම ස්තුතියි. මේ පිළිබඳව පිළිතුරු දෙනවාද ගරු සභානායකතුමා? ගරු අමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් 27 යටතේ අසන ලබන ප්‍රශ්නයට පිළිතුර මෙසේයි. 2018 වසරේ අධ්‍යාපන පොදු සාතික උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2018-2019 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයුධම් පත්‍ර 71,568ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබුණ අතර එම ආයුධම් පත් විශ්ලේෂණය කර ඇතැම් පාඨමාලා සඳහා පැවැත්විය යුතු ප්‍රායෝගික සහ යෝග්‍යතා පරීක්ෂණ අවසාන කර එම ප්‍රතිඵලද මත පදනම්ව 2018-2019 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ කඩින් ලකුණු 2019 ජූනි මාසයේ නිකුත් කිරීමට සැලසුම් කරන ලදී. මීට පෙර අධ්‍යයන වර්ෂයේ එනම් 2017-2018 අධ්‍යයන වර්ෂයේ කඩින් ලකුණු නිකුත් කිරීම සිදුවේ 2018 ජූලි 26 වෙනි දිනයි. මේ අනුව පසුගිය අධ්‍යයන වර්ෂයේ හා සැසඳීමේදී මෙම අධ්‍යයන වර්ෂයේදී මසකට පෙර කඩින් ලකුණු නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි. කඩින් ලකුණු නිකුත් කිරීමට ප්‍රථමයෙන් පැවැත්විය යුතු ඇතැම් පාඨමාලා සඳහා අවශ්‍ය වන ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණ පවත්වා සමත්වන සිසුන්ගේ ප්‍රතිඵල ලැයිස්තු 2019 අප්‍රේල් මාස අවසන් වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවන මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් විසින් විශ්වවිද්‍යාලවලින් ඉල්ලුම් කරන ලදී. අදාළ ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණ පවත්වන විශ්වවිද්‍යාල අදාළ පාඨමාලා මම හිතන්නේ 125කට ආසන්නයි. කෙසේ වෙතත් 2019 අප්‍රේල් මාස 21 වනදා නොසිතුවන්දමින් සිදු අවාසනාවන්ත ත්‍රස්තපාරය සමග රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුවේ. ඒ හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල විසින් පැවැත්වීමට නියමිත තිබූ ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණ කල් දැමීම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනුම් දෙන ලද අවසාන දිනය වන විට එම පරීක්ෂණ සමත් සිසුන්ගේ ලැයිස්තු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දීම සිදුකර නොතිබුණි. තවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආයුධ පත් පරීක්ෂා කිරීමේදී සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් සිය ආයුධ පත් සමග ලබා දිය යුතු තිබූ අත්‍යවශ්‍ය ලියකියවිලි ලබා දී නොතිබුණු බවද අනාවරණය විය. එම අඩුපාඩු සම්පූර්ණ කරන මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අදාළ සිසුන්ට දන්නා යවුවද රටේ පැවති තත්ත්වය හේතුවෙන් එම ලියකියවිලි අදාළ කාර්යාල වෙතින් සම්පූර්ණ කරවාගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දීම ප්‍රමාද වූ බව නිරීක්ෂණය වූ කාරණයකි. පාසල් වලින් ඒවා ලබා ගන්නට තිබූ අපහසු වුණා. කෙසේ වෙතත් එසේ ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණ කල් දැමූ විශ්වවිද්‍යාල වෙත ජූලි මාසේ 10 දිනේ වන විට එම පරීක්ෂණ සමත් සිසුන්ගේ ලැයිස්තු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දීමට කටයුතු කරන මෙන් ලෙස මේ වන විටත් දැනුම් දී ඇත. 2019 වර්ෂයේ ආයුධම් පත් පරීක්ෂා කිරීම කිසිදු ප්‍රමාදයකින් තොරව මේ විට අවසන් කර ඇති අතර කල් දැමු ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණ සමත් සිසුන්ගේ ලැයිස්තු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී සතියක් ඇතුළත කඩින් ලකුණු නිකුත් කිරීමට හැකිවනු ඇති බව දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව පසුගිය අධ්‍යයන වර්ෂයේ කඩින් ලකුණු ලබා දුන් දිනයට වඩා සතියකට පමණ කලින් නුවර කඩින් ලකුණු ලබා දීමට හැකි වෙනවා. තවද විශ්වවිද්‍යාල සිය පාඨමාලා ආරම්භ කරන දිනයන් තීරණය කරනු ලබන්නේ එක් එක් විශ්වවිද්‍යාල විසිනි. එකවර කණ්ඩායම් කීපයක් අධ්‍යයන ලබන බැවින් අදාළ දේශකවරුන්ගේ කාලසටහන් දේශන ශාලා ආදී පවතින ඉඩකඩ ආදී සැලකිල්ලගෙන ඒ විශ්වවිද්‍යාල පාඨමාලාවන් ආරම්භ කරන දිනයන් තීරණය කරනු ලබනවා. එසේම විශ්වවිද්‍යාල විසින් තම පාඨමාලාවන් ආරම්භ කිරීමේ ප්‍රමාදය අවම කිරීමට අවශ්‍ය උපදෙස් දැන්ටමත් අදාළ විශ්වවිද්‍යාලවල උපකුලෝත්පදවරුන් වෙත දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් නැවත ඔවුන් සමග සාකච්ඡා කර ඉතා ඉක්මනින් සුදුසු පිළියම් යොදන මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත දැනුම් දීමට කටයුතු කරන බවද දන්වා සිටිමි. ශ්‍රී ලංකා පරිපාලන සේවයට නිලධාරීන් බඳවා ගැනීම, අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් බඳවා ගැනීම, විදේශ සේවයට නිලධාරීන් බඳවා ගැනීම, දේශීය ආදායම් නිලධාරීන් බඳවා ගැනීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන් බඳවා ගැනීම, රාජ්‍ය බැංකු සහ විධායක නිලධාරීන් බඳවා ගැනීම සහකාර පොලිස් අධිකාරීන් බඳවා ගැනීම ආදී පරිපාලන සේවා තරඟ විභාග සංවිධාන කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ අටති ඇති කිසිදු ආයතනයක් විසින් සංවිධානය කරන බවද දන්නට කැමැතියි. මෙම තරඟ විභාග පවත්වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අටති ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වන අතර එම තරඟ විභාග සංවිධානය කර පවත්වන ලෙස විභාග කොමසාරිස්තුරයාට අදාළ නිලධාරීන් බඳවා ගන්න රාජ්‍ය ආයතන විසින් දැනුම් දිය යුතුය. අත ඊට තරඟ විභාග වසර දෙකක තුළ පවත්වන නොමැති නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමටත් එම ප්‍රමාදයන්ට බලපා ඇති හේතු කවරේද යන්න සොයා බැලීමටත් ඒ විෂයභාර අමාත්‍යවරුන් දැනුවත් කිරීමට මා පෞද්ගලිකව කටයුතු කරන බව වැඩිදුරටත් දන්වන කැමැත්තෙමි. එමෙන්ම පළමුවර උසස් පෙළ විභාගයට පිණිස සිට සමත් වන සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම වයස අවුරුදු 19 37 අතර වයස් කාණ්ඩයේදී සිදුවන අතර ඔවුන් විශේෂ වේදී උපාධියක් හැදෑරුවද වයස අවුරුදු 25 වන විට උපාධිධාරීන් බවට පත්වෙනවා. ඒ අනුව පරිපාලන සේවා විභාග සඳහා පෙනී සිටීමට හැකි වයස් සීමාවට අවුරුදු 2 මාසයක පමණ කලින් උපාධිධාරීන් බවට පත්වන නිසා කිසිදු පරිපාලන සේවා විභාගයට පෙනී සිටීමේ බාධාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස් සභාවේ පරිපාලනය විශ්වවිද්‍යාල පරිපාලනය තුළින් ඇති නොවන අතර නිදහස් අධ්‍යාපනයේ විපුල ඵල නෙලා ගැනීමට අවශ්‍ය පරිසරයක් දැයි දූ දරුවන් වෙත මෙවැනිටත් ස්ථාපිත කර ඇති බවද සඳහන් කරන්න කැමැති. ඒ නිසා ඒ පිළිතුර මා හිතන්නේ අපේ විපක්ෂ නායකතුමාට සෑයි කියලා මම විශ්වාස කරනවා.
ඔබ දැන් පයින් වරේ බන්දුර ගුණාධර මැතිතුමා,
විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු මේ වැදගත් ජාතික ප්‍රශ්නය පිළිබඳ වැඩබලන ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමති. මෙය මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වූ ප්‍රශ්නයක් නෙමේ, අපේ රටේ ජාතික ප්‍රශ්නයක්. ගරු සභාපතිතුමනි, මේ අපොස උසස් පෙළ ප්‍රතිඵල මත ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුල් කර ගැනීමේ විශාල පමාවක් තියෙනවා.
පැහැදිලි
කරගන්න මම බලාපොරොත්තු වෙන්නේ, එතුමා දන්නවද ඇති හැකි දෙමව්පියෝ මේ කාලේ දරුවෙක්ට කරන්නේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි මේ රටේ. ඔබතුමාලා සන්ඩේ ටයිම්ස් පුවත්පත ගත්තොත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් පස්සේ දරුවන්ට ලෝකෙ ඕනේ විශ්වවිද්‍යාලයකට යත හැකි උසස් පෙළ නැතුව ඒ අය ගිහිල්ලා එක අවුරුද්දක් ඩිප්ලෝමාව කළා, අවුරුදු 3ක් උපාධිය කළා වෙන රටක, අවුරුදු 20 වෙනකොට උපාධාරින් වෙනවා. මේ ප්‍රශ්නේ ජාතික වශයෙන් අපි හිතන්න ඕනේ. ඔබතුමා කියන විදිහට උපාධාරය බිහි වෙන්නේ අපේ රටේ අවුරුදු 25ක් වෙච්චාම. මනුස්ස ජීවිතවල අවුරුදු 5ක් කියන්නේ විශාල කාලයක්. මේ පිළිබඳ 25ක් 27ක් වෙනවා. ඇති හැකියාවේ දරුවන්ට පුළුවන්. අපස සාමාන්‍ය පෙළ විතරයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ගත්ත ගමන් එක අවුරුද්දකට ගියා ඩිප්ලෝමාවක් කළා, ඊට පස්සේ වෙන රටක විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අවුරුදු 3න් උපාධිය කළා, අවුරුදු 20 වෙනකොට අවුරුදු 16 සාමාන්‍ය පෙළ කරන්නේ, අවුරුදු 20 දරුවෙක් වෙනවා. මේ ප්‍රශ්නය ගැන මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉන්න සම්ප්‍රදායික මහාචාර්ය ආචාර්යවරුන්ට තේරෙන්නේ නැහැ. තමුන්ගේ දරුවෝ මේ පිටරට අධ්‍යාපනය ලබන්නේ, මෙරට අධ්‍යාපනය ලබන නිරාවුද අවිහිංසක දුප්පත් දරුවන් තමයි වැඩි වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල්
වෙන්නේ.
ඒ නිසා තමයි ගරු විපක්ෂ නායකතුමා ඉල්ලා සිටින්නේ මේ සිද්ධිය නැතුව මේ විශ්වවිද්‍යාලයට දරුවෙක් ඇතුල් වීමේ පමාව අඩු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලකට ඔබතුමා සාකච්ඡා කරනවාද කියලා දැනගන්න කැමැතියි.
ගරු ඇමතුමා,
පැහැදිලි කර ගැනීමට පිළිතුරක් විදිහට මට ප්‍රකාශ කරන්න පුළුවන්. මම හිතන්නේ උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ වර්ෂයේ අගෝස්තු මාසේ. අයිතේ මම හිතන්නේ දෙසැම්බර් වෙනකොට තමයි උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්නේ. ඉතින් උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බරේ නිකුත් වුණාට පස්සේ විශ්වවිද්‍යාලවලට කරන කැඳවීම තුළ මාස 2-3 ඒ කාලේ ගත වෙනක නවත්තන්න බෑ. මෙතෙක්කල් මේ රටේ පැවතුනේ මේ ක්‍රමයම තමයි. ඉතින් මේවා වෙනස් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් මේවා අපි සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරලා මේවට අවශ්‍ය කරුණු කාරණා යොදා ගන්නකට වැදගත් කෙනෙක් මතක් කරන්න ඕනේ.
ලාංස මැතිතුමාගේ පැහැදිලි කර ගැනීම.
ඔබතුමාගෙන් මට පැහැදිලි කර ගන්න ඕනේ, විශේෂයෙන් ගරු කථානායකතුමා මීට පෙර කිව්වා විශේෂයෙන් අද දවස ඇවිල්ලා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මාස 2ක් ගත වෙලා තියෙනවා. ගරු කථානායකතුමා කිව්වා අතිගරු ජනාධිපතිතුමා විසින් අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ ත්‍රී පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක් පත් කරලා අතුරු වාර්තාවක් දීලා තිබ්බා. ඒ අතුරු වාර්තාව ගැන සභාවට අමුණාද කියලා අහපම ගරු කථානායකතුමා කිව්වා එක ඉක්මනින් ඒක ජනාධිපති ලේකම්තුමා දෙනවා කිව්වා කියලා පොරොන්දු වුණා කියලා. ඒ නිසා මට දැනගන්න ඕනේ අතුරු වාර්තාව දැනට පාර්ලිමේන්තුවට ලැබිලා තියෙනවද ඒක සභාගත කරනවාද කියන එක. ඊළඟට සම්පූර්ණ වාර්තාවත් අද වෙද්දි මම හිතන්නේ ජනාධිපතිතුමාට දීලා තියෙනවා. ඒ නිසා කතෝලික මන්ත්‍රීවරයෙක් විදියට මට දැනගන්න ඕනේ ඒ සම්පූර්ණ වාර්තාව සභාගත කරන්නේද කියන එක. ඊළඟට ගරු සභානායකතුමාගෙන් මට දැනගන්න ඕනේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාස දෙකක් ගත වෙලා තියෙනවා. අද වෙද්දි පාර්ලිමේන්තුවට ගේන්න ඕන අනපනත් කිසිවක් අද දක්වා ගෙනල්ලා නැහැ. එනිසා මේක කතෝලික ජනතාව සාධාරණයක් බලාපොරොත්තු වෙන ආණ්ඩුවෙන් මේ ප්‍රහාරයට මැරිච්ච අය සහ තුවාල වෙච්ච අය සහ අනෙකුත් ජනතාව බලාපොරොත්තු වෙන ආණ්ඩුව මේකට අදාළ අනපනත් ටික සම්මත කරගන්න ඕනේ ඉතා ඉක්මනින් ගෙනෙයි කියලා. ඒක කවදාද ගේන්නේ කියන එක මම දැනගන්න කැමති මේ මාස දෙකක් සපිරුන දවස.
ඔබතුමා අහපු මුල් ප්‍රශ්නෙට අපිට මේ වෙනකම් පාර්ලිමේන්තුවට ඒ වාතාව ලැබිලා නැහැ. ගරු සභානායකතුමා ඊතුරු කාරණේ පිළිබඳව පිළිතුරක් දෙයි.
මං අහන්න කැමති ගරු මන්ත්‍රීතුමාගේ මොනවද අනපනත් කියලා. මොනවද අනපනත් කියන්නකෝ.
ලාංස මැතිතුමා.
අරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කපිටු ශාලාවේ රැසින් ගන්නා පෞගිය කාලයේ තුල තිබ්බා විශේෂයෙන් තිබ්බා එක රටක් එක නීතියක්. ඊළඟට මදසා පාසල් පිළිබඳව ඊළඟට ඇඳුම් පිළිබඳව ඊළඟට මඩකලපුව විශ්වවිද්‍යාල පිළිබඳ මේ ආදී විවිධ කාරණා කතා කළා. එනිසා මේ වලට එකඟ වෙලා තියෙනවා විශේෂයෙන් මුස්ලිම් ඇමතිවරුත් එකඟ වෙලා තියෙනවා. ඒ කමිටුවල ඉන්න සියලු දෙනාත් එකඟ වෙලා තියෙනවා. සියලුම දේවල් අවසන් කරලා තියෙනවා. එතකොට මේක කැබිනට් එකකට දාලා තියෙනවා කියන එක එදා කතානායකතුමා කිව්වා. ඉතින් මට දැනගන්න ඕනේ කැබිනට් එකකට දාපු යා ටික පාර්ලිමේන්තුවට ගේනවද නැත්නම් සභාගත කරනවද? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ගේන්න ඕන අනපනත් ටික ඉක්මනින් ගේනවද? ඒක ගේන්නේ කවදද කියන එක.
කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණාම ඒව ගේනවා.
ගේනවා. ඔබතුමා අපේ අනුර ප්‍රියදර්ශන යාපමැතිතුමාගේ ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නේ පැහැදිලි කරගනිමු පොඩ්ඩක්.
විශේෂයෙන්ම මම කෘෂිකර්ම කටයුතු භාර ඇමතිතුමා පසු සම්පත් ඇමතිතුමාගෙන් අහන්න කැමතියි. මේ ලංකාවේ නිවාස ලබා දීමේ ප්‍රතිපත්ති යටතේ විශේෂයෙන්ම පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට සහ ගොවි පොළවල් වලට වෙන් කරපු ඉඩම් වලින් යම් කොටස් නිවාස සඳහා දීලා තියෙනවාද කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. වීරවිල පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉඩමක අක්කර 10කුයි.
මට තේරෙන්නේ නැහැ ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්නේ මොන පදනමෙන්ද කියලා.
පදනම කියන්නේ ලංකාවේ ගොවි පොළවල් වලට වෙන්
කරන නෙමෙයි. මොන කාරණයට දැන් අපි ඉඩ දුන්නේ ගරු විපක්ෂ නායකතුමාගේ?
මම අහන්නේ එතුමාගෙන් මට දැනගන්න ඕන කාරණාවක්. මට පස්සේ උත්තර දුන්නත් කමන්නේ නැහැ. මම අහන්නේ නිවාස ඉදිකිරීම ප්‍රතිපත්ති යටතේ ගොවිතැන් වලට දීලා තියෙන වලනොත් ඉඩම් දෙනවද කියලා.
ඔබතුමා එකට වෙනම ප්‍රශ්නයක් අහන්න කරුණා කළා. ගරු අනුරදේශා නායකතුමා ඔබතුමාගේ 22-27 යටතේ ප්‍රශ්නය.
ගරු නියෝජක කතානායකතුමා ඊට පෙර මට දැනගන්න කැමති මන් දැන් ගිය සතියේ ප්‍රකාශ කරක් සභානායකතුමා දැන් ඔබතුමා මේ සභාවට දිනේවා ඉටු කරන්නේ තත්ත්වයක් මතුවී තිබෙනවා. ඔබතුමා දන්නවා සමෘද්ධි උත්සවයන් සඳහා ලක්ෂ 3000ක් වැය කිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී මම විමසා සිටියා. ඔබතුමා ගිය සතියේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා මේ සතියේ ලබා දෙන බව දයාගමගේ අමාත්‍යවරයා. මම අවසන්නේ මේ සතියේ ඒක ලබා දුන්නේත් නැහැ. ඊළඟ මම ඔබතුමාගේ විමසා සිටියා නැගෙනහිර ජැටි අලව කිරීම පිළිබඳව. ඒතර ඒ පිළිබඳවත් වරාය අමාත්‍යවරයා ඒ වෙලාවේ ලංකාවේ නැහැ. ලංකාවට ආව විගස පාර්ලිමේන්තුවේ පිළිතුරක් ලබා දෙනවා කිව්වා. දැන් සති 3කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඊයේ ඇමති පාර්ලිමේන්තුවට ආවා. ඒ වගේම දයාගමගේ අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවට ආවා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අප විසින් මහජනගේ මුදල් හොරකම් කිරීම පිළිබඳව රාජ්‍ය දීපල විකුණා දැමීම පිළිබඳවත් අහන ප්‍රශ්නවලට අදාළ අමාත්‍යවරු මේ සභාවේ පිළිතුරු ලබා දෙන්නේ නැහැ. සභානායකවරයා අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කරලා තිබුණත් තවමත් ඒ පිළිතුරු ලබා දීලා නැහැ.
ගරු සභානායකතුමා
ඔබතුමාගේ ප්‍රශ්නේ මට තේරෙනවා. මම අමාත්‍යවරුන්ට කියලා තියෙනවා දයාගමගේ ඇමතිතුමා ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න දිනවා. මම එතුමාට කියලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්න කියලා. ඒ අදාළ ඇමතිතුරුන්ට මම අපි දිනපතා මතක් කරනවා.
දැන් ගරු කතානායකතුමනි අපේ ප්‍රශ්නේ එතුමාට කිව්වා මෙතුමගේ ප්‍රශ්නේ අපිට කියනවා.
උත්තර දෙන්නේ නැත්නම් ඔබතුමාට උත්තර ඉදන් ප්‍රකාශයක් කරන්න බලව ඔබතුමාට හරි කතානායකතුමාට හරි මේ ඇමතිවරු මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බගාරනවා කියලා වෙන කරත් දෙයක් නැහැ.
අපි එක වෙනම සාකච්ඡා කරන ගරු
කතානායකතුමා
මුහුණ දී තිබෙන දුෂ්කරතාව ඉතාමත් පැහැදිලි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අප විසින් මේ හැම ප්‍රශ්නයක්ම අපිට දැනුම් දීලා තියෙනවා. ඊට පෙර ඊට පෙරදිනේ දවල් 12ට පෙර ලබා දෙන්න කියලා. එහෙම නියෝගයක් ලබා දීලා තියෙන්නෙම අමාත්‍යවරයාට පසුවදාට ලෑස්ති වෙලා ඇවිල්ලා පිළිතුරක් ලබා දෙන්න. දැන් ගරු කතානායකතුමනි ඊයේ දීලා අද උත්තර දෙන්න විතරක් නෙවෙයි. දැන් මාසයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මුදල් අමාත්‍යවරයාත් මේ ප්‍රශ්න කරලා තිබෙනවා.
මේවන්නේ ගරු කතානායකතුමයි ඔබතුමයි ඇමතිවරු පාර්ලිමේන්තුවට දෙන පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්නම් ඔබතුමාට පුළුවන් අවශ්‍ය පියවර ගන්න.
අවශ්‍ය පියවර මම ගන්නම් ඒ වෙනුවෙන්. ඔබතුමා දැන් ප්‍රකාශ කරන්න. ප්‍රශාහන්.
මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. තිස්සමහරාම ප්‍රදේශයේ කුඩා දරුවෙකු සාගින්න නිසා මියගොස් තිබීම හේතුවෙන් ලංකාවේ සෞඛ්‍ය හා පෝෂණ ශාස්ත්‍රය සම්බන්ධයෙන් මහජනතාව අතර පැනන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. මම හිතන්නේ මිනිසත්කම තිබෙන මනුස්සත්ව හඳුන කිසිදු පුරවැසියෙක් අපේ රටේ කිසිදු දරුවෙක් හෝ පුරවැසියෙක් ආහාර ඌනතාවේ හේතු කොටගෙන මිය නොයා යුතු කියලා අපි කල්පනා කරමු. තිස්සමාරාම ගෝනපුර ප්‍රදේශයේ මාස 11ක් වයසේ දරුවෙක් පසුගිය මැයි මාසේ 15 වෙනිදා සාගින්න හා මන්ද පෝෂණ තත්ත්වයේ හේතුවෙන් මියගොස් ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනාවරණය කරන ඇතැයි පසුගියදා ජනමාධ්‍ය වාර්තා කරා. 2019 දී මෙම සිද්ධිය වාර්තා වන්නේ ජනගහනයට සාපේක්ෂව දකුණු ආසියාවේ වැඩිම මන්ද පෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයේ ශ්‍රී ලංකාවට හිමිවන බව එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය 2017 වාර්තාවේදී සඳහන් වී ඇති තත්ත්වයක් තුලයි. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2016 වසර වන විට ලංකාවේ අඩු බර දරුවපත් ප්‍රමාණය 15.7%ක් පැවතියි. අවුරුදු 5ට වඩා අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැති වීම 17.3%ක පැවතියි. කුසභාවයේ 15.1%ද රක්තහීනතාවයේ 15.1%ද වශයෙන් වාර්තා වී තිබුණා. එසේම දුර්වල පෝෂණ හේතුවෙන් ගර්භණීය මාතාවන් අතර උසට සරිලන බර නොමැති වීම 22.5%ක්ද රක්තහීනතාවයේ 31.8%ක්ද වශයෙන් වාර්තා වී තිබුණා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි වාර්තාවලින් පෙන්නුම් කරන්නේ අවුරුදු 5ට වඩා අඩු දරුවන් විශාල ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවද ඒ වගේම ගැබිනි මාතාවන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය පෝෂණ තත්ත්වෙන් නොමැති බවද තමයි මේ වාර්තාවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ. නිදාසින් පසු දිගු කාලන ආසියානු කලාපයේ සෞඛ්‍ය අධ්‍යාපන මට්ටමක් ආරක්ෂා කරගත්තේයේ කියනු ලබන ශ්‍රී ලංකාවේ වර්තමානයේ හමුවන මෙම දත්ත අතිශය කනගාටුදායක බව පිළිගත යුතුව තිබෙනවා. එසේම පුද්ගලිකුගේ බිලිඳු අවදී පෝෂණ තත්ත්වය ඔහුගේ හෝ ඇගේ ජීවිත කාලයටම බලපාන සාධකයක්ව තිබියදී මෙම දත්ත අතිශය අවදානම්කාරී බවද පෙන්වා දෙනු ලබන බව නොරහසක් නොවේ. මේ තත්ත්වය ගරු කතානායකතුමනි වතුකරේ පළාත්වල ගියොත් මීට වඩා වැඩි තත්ත්වයක් තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. මෙම තත්ත්වය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා ප්‍රමාණවත් අවධානයක් තවමත් යොමු වී නොමැති බව අප්‍රිකානු මහද්වීපයේ පරිදි දරුවන් මන්ද පෝෂණ හා සාගින්නෙන් මිය යාම තුලින් හඳුනාගත හැකි. මේ නිශ්චිත ලෙස වාර්තා වූ එක් සිදුවීමක් වුවද මරණ පරීක්ෂණයේදී වෙනත් හේතු ලෙස සඳහන් වෙමින් මන්ද පෝෂණය හෝ ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගින්ද දරුවන් විශාල ප්‍රමාණයක් මිය යමින් තිබෙන බව විය හැකි. මොකද ගරු කතානායකතුමනි විවිධ වෙන ලෙඩ රෝග වලට භාජන වීමේ හැකියාව වැඩි මන්ද පෝෂණ තත්ත්වයක්. ඒ නිසා මරණීය වාර්තා වෙන්නේ ඒ ලෙඩ රෝගේ හේතු කොටගෙන කිව්වත් බොහෝ දුරට මන්ද පෝෂණ ප්‍රධාන සාධක වී පිටන බිඳු මරණ කෙරෙහි. කෙසේ වුවද මෙබඳු සිදුවීම් පිළිබඳව වගකීම කවුරු නො පිට පැටවීම උත්සාහයන්ද මේ මොහොතේ දැකිය හැකි. නමුත් රටක් ලෙස අප ලැජ්ජාවට පත් වී තිබෙනවා දරුවන් බඩගින්නේ මිය යන්න සිදු වී තිබෙනවා නම්. මේ තත්ත්වය තුළ පනනගෙන පහත ගැටලුවලට ගරු අමතිවරයා පිළිතුරු ලබා දෙනවා තමයි මම බලාපොරොත්තු වෙනවා. 1. ඊයට සිදුවීම් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර ලැබ තිබේද? අඩුපාඩු හඳුනා ගන්න ලැබ තිබේද? එහි තොරතුරු සභාවමේ තබනු ලබන්නේද? 2. දත්ත මගින් එළදරව්වීමෙන් පසු දරුවන්ගේ හා මව්පියන්ගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ගනු ලැබිය යුතු ක්‍රියාමාර්ග කවරේද? ඒ වගේ ප්‍රතිඵලවල සාර්ථකත්වය කුමක්ද? ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ආණ්ඩු විසින් ගනු ලබන පියවරේ කවරේද කියලා ගරු කතානායකතුමනි දැනගන්න කැමැති බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේදී මම අර ආහාර හා ඉපේවක මේ කෘෂිකර්ම මේකේ දත්ත පිළිබඳව ඒකට ඒ දත්ත නිවැරදි කළා පසුගිය කාලයේදී අපේ අමාත්‍යාංශයේ පෝෂණ වේදේ අංශයෙන් ඒ නිකුත් කරලා තිබුණා ඒ දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයේ තියෙන වැරදි නිසා මේ තත්ත්වයන් තියෙන්නේ කියලා මට මේකට සුළු කාලයක් තිබුණ හින්දා මගේ නිලධාරීන් මේ මේක විමසන කරා මම වෙනම වාර්තාවක් ඒ පිළිබඳව පෝෂණය ගැන මන්ද පෝෂණය ගැන මම ඉදිරිපත් කරන්නම් ඔබතුමාගේ ප්‍රශ්න තුනට මම උත්තර දෙනවා මෙම සිදුවීම් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර ඇත මේ සම්බන්ධව නිසි බලධරයා වන හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයුම් මත දිස්ත්‍රික් තාක්ෂණික නිලධාරීන් විසින් 2019 ජූනි 7 දින විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර සිදු කර ඇත. එෙහිදී හඳුනාගත් පාත් සඳහන් තොරතුරු ඔබ හමුවේ තබමි. මෙම 42 හැවිරිදි කාන්තාවට දරුවන් 6 දෙනෙකු සිටි අතර මියගොස් ඇත්තේ එයින් ලාබාලම දරුවාය. පළමු විවාහයෙන් දරුවන් 2 හා දෙවැනි විවාහයෙන් දරුවන් 4 ලෙස වයස අවුරුදු 15, 13, 10, 8, 4 සහ මාස 11යි. මියගිය දරුවා 2018 ජූනි 13 දින සාමාන්‍ය උපත් බරක් සහිතව, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 825යි. රෝහලේදී සිදු වූ සාමාන්‍ය ප්‍රසූතියකි. දරුවාට මාස 2 පමණ වර්ධනයේ අඩුවීමක් දැක වයසට අදාළ බර 250ට අඩුවීම මේ බර 2SD අඩුවීම ශේත්‍ර සෞඛ්‍ය කාර්යාල මණ්ඩලය විසින් දරුවා රෝහල වෙත යොමු කර ඇති නමුත් මව මෙම දරුවා රෝහලට රැගෙන ගොස් නැත. එන්නත් සඳහාද පැමිණ ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ බලවත් උත්සාහය මත වන අතර තරමක් පමාවීමෙන් පසුයි. කෙසේ හෝ වයසට නිසි ප්‍රතිශක්තිකරණය ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත් වී ඇත. දරුවාට මාස 4ක පසුවන විට 2018 නොවැම්බර් 2 වෙනකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නැවතත් අඩුබර තත්ත්වය 3SD වඩා අඩු වී ඇත. එනිසා දරුවා ළමා රෝග වෛද්‍ය විශේෂඥ වෙත යොමු කර ඇත. නැවත මාස 9 සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් තදින් අවවාද කිරීම පසු විපරීතින් පසුව අඩුබර තත්ත්වය නිවැරදි වී ඇති නිසා මාස 9 එන්නත MMR 1 ලබා දීමේ මුවාවෙන් දරුවාව යලි රෝහල වෙත රෝහලට යොමු කරන ලද අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මේ සඳහා ප්‍රවාහන ගාස්තු ලෙස මුදල්ද මවට ලබා දී ඇත. දරුවාව තිස්සමාරාම මූලික රෝහලට 2019 මාර්තු 26 දින රැගෙන ගොස් ඇති අතර එහිදී WBC 1831/2019 අංකයේ යටතේ සායනට ලියාපදිංචි වීදී ඇත අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම දරුවාට ඖෂධීය ආහාර BPC ඇතුළු ප්‍රතිකාර නියම කර ඇත. අවශ්‍ය ඖෂධීය ආහාර තොග රෝහලේ අවශ්‍ය පරිදි තිබී ඇති බව තහවුරු වී ඇත. දරුවාගේ එන්නත් වාර සඳහාද උත්සුක නොවූ මව මෙම ප්‍රතිකාරය රෝහලින් ලබාගෙන නැති බව පෙනී යයි. තිස්සමාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලය විසින් 2019 මාර්තු මාසයේ දක්වාම වාර 9 මවට හා දරුවාට ත්‍රිපෝෂ ලබා දී ඇත. මව ත්‍රිපෝෂ ගැනීමට නොපැනීම නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මවගේ නිවසට ගොස් එය ලබා දීමට කටයුතු කර ඇත. ක්ෂේත්‍ර ලදරු මරණ විමර්ශනයෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් මෙම පවුලේ සමාජ ආර්ථික ගැටලු පිළිබඳව මෙම පවුල පිළිබඳව ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැනුවත් කර ඇත. සමෘද්ධි ආධාර ලබා දීමට උත්සාහ කර ඇතත් පියා එය ප්‍රතික්ෂේප කර ඇති බවද හෙළි වී ඇත. ආදායම සඳහා මාළු වෙළඳාමේ දෙන පියා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවවාදවලට අනුගත නොවන බවද පැහැදිලි වී ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් දරුවාගේ පියාගේ මානසික තත්ත්වයේ ඇගැයීමක් සඳහා මනෝවෛද්‍ය විශේෂඥවරයාගේ උපදෙස්ද ලබාගෙන ඇත. මරණයට දින 3කට පමණ පෙර මේ දරුවාට පාචන රෝගයක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා යොමු වී නැත. ජීවනයේ ප්‍රතිකාරයවත් නිවසේදී ලබා දී නැත. 2019 මැයි 14 දින දරුවා නිවසේදී නින්දේදීම මිය ගියොස් ඇති අතර මියගිය දරුවා දෙමාපියන් විසින් රෝහලට ගෙන ගොස් ඇත. පාචනය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මවට අවශ්‍ය වුවද පියා එය අනවශ්‍ය බව පවසා ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළවූ තොරතුරු මත දෙමව්පියන්ගෙන් ලද තොරතුරුද ඇතුළුව මරණයට හේතුව මන්දපෝෂණ ලෙස සඳහන් කර තිබුණත් එයට ආසන්නම හේතුව පාචන තත්ත්වය නිසා ඇති වූ සංකූලතාවයක් වන බවත් විජලනයේ වැනි තත්ත්වයන් යයි සැක කළ හැකිය. එයට පාදක හේතුවක් වශයෙන් මන්දපෝෂණ තත්ත්වය බලපාන්නට ඇති බව අනුමත කළ හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන යටතේ මාතෘ හා ළමා පෝෂණය ලංවාලීමට දිවයින පුරා පාස් සදාන් වැඩසටහන් පවත්වාගෙන යනු ලැබේ. මේ දක්වා අප රටේ මෙවැනි මන්දපෝෂණ තත්ත්ව වාර්තා වී ඇති නමුත් ඉහත වැඩසටහනවල ප්‍රතිඵලයක් වශයෙන් සෞඛ්‍යමය පිරිහීමක් හෝ මරණ වාර්තා වී නැති අතර මෙම දරුවාගේ මරණයට හේතු සංකූලතා මන්දපෝෂණ තත්ත්වයට එහා ගිය සමාජ හා ආර්ථික ගැටලු රාශියක් නිසා සිදු වී ඇති බව පැහැදිලිය. එම වැඩසටහන් සැකෙවින් පහත දැක්වේ. 1. අවුරුදු 5ට අඩු දරුවන්ගේ ක්‍රමානුකූල වර්ධනය අගෙයීම. බර දිග සහ උස. ලදරුවන් සහ කුඩා දරුවන් සඳහා මව්කිරි දීම සහ අමතර ආහාර දීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන. අවුරුදු 5ට අඩු දරුවන්ටත් විටමින් A අධිමාත්‍රාව ලබා දීමේ වැඩසටහන. ශුද්‍ර පෝෂක අතිරේක ලබා දීමේ වැඩසටහන. මල්ටිපල් මයික්‍රෝ නියුට්‍රියන් සැකට්ස්. පණු ප්‍රතිකාරය. ඩීවර්මින් ට්‍රීට්මන්ට් ටු ප්‍රිවෙන්ට් සොයිල් ට්‍රාන්ස්මිටඩ් වර්ම් ඉන්ෆෙක්ෂන්. 6. මන්ද පෝෂණය සඳහා ත්‍රිපෝෂ අතිරේකය. රෝහල් මගින් ඖෂධීය ආහාර වැඩසටහන BPC. රෝහල් මගින් පාචන රෝගවලින් පැළෙන දරුවන්ට සිංක් අතිරේකය ලබා දීම. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් පවත්වන පෝෂණ සායන.
Honorable Douglas Sivananda.
Nandri Kaitoli Lavirithi Vaniva Nundahala Edampo Indore Mulhuri Etel Kutra Avirithi Metam Tolil Paichi Thrangal Avirithi Gauro Padilamacher Putiga Patina Vladam Kerpadaku Nandri Anamaditadaku சுமார் 800 மில்லியன் ரூபாய் செலவில் கிளிநொச்சி அறிவியல் நகர் பகுதியில் 25 ஏக்கர் நிலப்பரப்பில் இலங்கை அரசாங்கத்துடனான பங்காண்மை அடிப்படையில் ஜெர்மன் அபிவிருத்தி கூட்டாண்மை அமைப்பினால் நிறுவப்பட்டு கடந்த 2016 ஆம் ஆண்டு ஜூலை மாதம் திறந்து வைக்கப்பட்ட இலங்கை ஜெர்மன் பயிற்சி நிறுவனம் திறமையற்ற நிர்வாகம் மற்றும் ஆளணி பற்றாக்குறை காரணமாக மூடப்படுகின்ற நிலைமைக்கு தள்ளப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. இந்த பயிற்சி நிறுவனமானது நவீன வசதிகளுடன் கூடிய துறைசார் விரிவுரை மண்டபங்கள், வெளி மாவட்ட மாணவர்களுக்கான தங்குமிட வசதிகள் ஆகியவற்றை கொண்டதாக நிர்மாணிக்கப்பட்டுள்ள போதிலும் திட்டமிட்ட தவணை பரீட்சைகள் கூட நேர சூசியைக்கு அமைவாக நடைபெறுவதில்லை என்றும் நடைபெறுகின்ற பயிற்சிகளின் பெறுபவர்கள் கூட 6 மாதங்களின் பின்னரே மாணவர்களுக்கு வழங்கப்படுவதாகவும் இதன் காரணமாக சித்தி பெறாத மாணவர்கள் பெரிதும் பாதிக்கப்படுவதாகவும் கடந்த 3 வருட காலமாக இயங்கி வருகின்ற மேற்படி பயிற்சி நிலையத்தில் NBQ தரம் 5 பூர்த்தி செய்துள்ள எந்த திணைக்கள மாணவர்களுக்கும் இதுவரையில் தொழில் வாய்ப்புகள் வழங்கப்படவில்லை என்றும் NBQ தரம் 4 பூர்த்தி செய்துள்ள மாணவர்களுக்கு வழங்கப்பட்டுள்ள சான்றிதழ்களில் இலங்கை ஜெர்மன் பயிற்சி நிர்வாகத்தில் கல்வி கற்றதற்கான குறியீடோ சொல்லோ இல்லை என்றும் இதனால் தாங்களாகவே தொழில் வாய்ப்புகளை தேட முயற்சிக்கின்ற மாணவர்களுக்கு கூட தொழில் வாய்ப்புகளை பெற முடியாத நிலை ஏற்பட்டுள்ளதாக பாதிக்கப்பட்டுள்ள மாணவர்கள் தெரிவிக்கின்றனர். 90 விரிவுரையாளர்களை கொண்டு ஆரம்பிக்கப்பட்ட மேற்படி பயிற்சி நிலையத்தில் தற்போது 40 விரிவுரையாளர்களே பணியாற்றி வருவதாகவும் இத்தகைய பிரச்சனைகள் காரணமாக எஞ்சியிருந்த 50% மாணவர்கள் தங்களது கற்றல் செயல்பாடுகளை கைவிட்டுள்ளனர் என்றும் மேலும் தெரிய வருகின்றது. இந்த இதொடர்பான எனது கேள்விகள் எனக்கு பின்னால் அமர்ந்திருக்கின்ற கௌரவ டாலஸ் அழக பெருமா அவர்கள் 22/3/2012 அடிக்கல் நாட்டி அந்த நிறுவனம் திறந்து வைக்கப்பட்டிருக்கின்றது. அன்று எனக்கும் அழைப்பு விடுத்திருந்தார். நானும் அவரோடு சேர்ந்து இந்த அடிக்கல் நாட்டுகின்ற நிகழ்வில் கலந்து கொண்டிருந்தேன். இருந்தாலும் அந்த நிகழ்வு தொடர்பாக பத்திரிகையிலும் கூட பெரிய அளவில் வந்திருக்கின்றது. அது தொடர்பாக அவரும் தன்னுடைய கவலையை தெரிவித்திருந்தார். என்னுடைய கேள்வி மேற்படி இலங்கை ஜெர்மன் தொழில் பயிற்சி நிறுவனத்தின் செயல்பாடுகளுக்கு தடை ஏற்படாத வகையில் அதனை வெற்றிகரமாக செயல்படுத்துவதற்காக வினைத்திறன் கொண்ட நிர்வாக கட்டமைப்பு ஒன்றினை விரைவாக ஏற்படுத்த முடியுமா? இரண்டாவது கேள்வி, மேற்படி பயிற்சி நிலையத்தில் பயிற்சி நேர்களை பூர்த்தி செய்கின்ற மாணவர்களுக்கு தொழில் வாய்ப்புகளை பெற்றுக் கொடுப்பதற்கு அம்மாணவர்கள் தாமாகவே தொழில் வாய்ப்புகளை தேடி கொள்வதற்கு ஏற்ற வகையில் சான்றிதழ்களை வழங்குவதற்கும் நடவடிக்கை எடுக்க முடியாதா? மேற்படி பயிற்சி நிலையத்தின் ஆளணி பற்றாக்குறையை உடனடியாக பூர்த்தி செய்ய முடியுமா? மேற்படி பயிற்சி நிலையத்தை மூடிவிடக்கூடிய நோக்கங்கள் எதுவும் அரசாங்கத்திற்கு இருக்கின்றனவா? என்னுடைய இந்த கேள்விகளுக்கான விடைகளை கௌரவ அமைச்சர் அவர்கள் தருவார் என எதிர்பார்க்கின்றேன்.
கரு டக்ளஸ் தேவானந்த அமாத்துமா அதுக்கரு பிரச்சனை உள்ளிட்ட இக்க ஓ දැනට ශ්‍රී ලංකා ජර්මාන පුහුණු තාක්ෂ පුහුණු ආයතනයේ අනුමත පාලකෝහයක් ඇති අතර එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ අධ්‍යක්ෂ විදුහල්පති වශයෙන් කටයුතු කරනු ලබන ජර්මානු ජාතික නිලධාරියෙකි. ආයතනයේ පරිපාලන කටයුතු ඔහු විසින් සිදු කරනු ලබයි. එමම මෙම ආයතනයේ කටයුතු ප්‍රධාන කාර්යාලය මගින් සොයා බැලීම සඳහා අධ්‍යක්ෂ මට්ටමේ නිලධාරියෙකු පත්කර ඇත. පරිපාලන ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ආයතනයේ කටයුතු නියාමනය කර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට වාර්තා කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළත් පාලක මණ්ඩලය පත් කිරීමට අදහස් කර ඇත. දෙක, ඔව් මෙම ආයතනයේ පාඨමාලා සම්පූර්ණ ශිෂ්‍යයන් සඳහා රැකී අවස්ථාව ලැබීමට හැකිවන පරිදි ශෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව TVEC මගින් ජාතික වෘත්තීය සුදුසුකම් NUQ4 සහ 5 සහතික නිකුත් කරනු ලැබේ. තුන්වෙනි ප්‍රශ්නය, ඔව් මෙම ආයතනයේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා දැනටමත් ප්‍රසිද්ධ පුවත් දැන්වීම මගින් අයදුම් පත් කැඳවා ඇති අතර සුදුසුකම් සපුරන ලද අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය තුළින් තෝරා ගැනීම. මෙම සම්මුඛ පරීක්ෂණය 2019 ජූලි මස පැවැත්වීමට සැලසුම් කර ඇත. හතරවෙනි ප්‍රශ්නේ නැත. ඒ අතර මම පැහැදිලි කිරීමක් කරන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා සඳහන් කරපු ආකාරයට කිල්නොච්චි ජර්මන් ටෙක් ආයතනය ආරම්භ කරන කාලේ හිටපු අමාත්‍යමත් මෙතන ඉන්නවා, මමත් ඒ අමාත්‍යංශය අපි සම්බන්ධලා හිටියා. නයිට ආයතනය සම්බන්ධ කරගෙන තමයි කිල්නොච්චි ජර්මන් ටෙක් ආයතනය පටන් ගත්තේ. ඒ කිසියම් පසුබෑමක් ඇති වුණා ඒකේ පරිපාලන ක්‍රමවේදයත් එක්කම. හේතුව තමයි මේක නයිට ආයතනයත් එක්ක සම්බන්ධ කරපු නිසා. දැන් ජර්මන් රජයේ මැදිහත්වීමකුත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා සමස්ත මේ ජර්මන් ටෙක් ව්‍යුහයම එක පරිපාලන ව්‍යුහයකට ගේන්න. අපි මාතර එකක් පටන් ගන්න හදනවා. ඒ වගේම දැන් කටුබැද්දේ ජර්මන් ටෙක් ආයතනය තියෙනවා, කිලිනොච්චි ආයතනය. මේ තුනම ඒක රාශි කළා ජර්මන් ටෙක් සමස්තයටම එක පරිපාලන ව්‍යුහයක් ඇති කරලා මේක යළි සකස් කරන්න අපි බලාපොරොත්තුවක් තියෙනවා. මේවා වහලා දාන්න කිසිම බලාපොරොත්තුවක් ඇත්තේ නැහැ. අපි පිළිගන්නවා යම් කිසි නයිට ආයතනයත් එක්ක මේක සම්බන්ධ වීමත් එක්ක කිසියම් පසුබෑමක් ඇති වෙලා තියෙනවා. දැන් අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ සකස් කරමින් යනවා පරිපාලන ව්‍යුහය ඉදිමත් කරන්න.
බොහොම ස්තුතියි. ගරු සභානායකතුමා, ඔබතුමාගේ ප්‍රකාශය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද උදේ ඔබතුමාට මතක් කෙරුවා.
தெளிவுபடுத்த
வேண்டி இருக்கின்றது, தயவு செய்து எனக்கு அனுமதிக்கவும்.
Can you give me, just give him time to get a clarification from me, please.
Okay. கௌரவ அமைச்சர் அவர்களே, நன்றி உங்களுடைய பதிலுக்கு. ஆனால் அது ஜெர்மன் நிறுவனத்தினுடைய தலைமையில் செயல்படுகின்றபடியினால் உள்ளூர் நிறுவனமான நைட்டாவோடு அவர்களுக்கு தொடர்பில்லாதபடியினால் அதில் குழப்பங்கள் இருப்பதாக சொல்லப்படுகின்றது. அந்த வகையில் என்னுடைய ஆலோசனை, நைட்டா நிறுவனத்திற்கு அந்த பொறுப்பை கொடுத்தால் அவர்கள் திறம்பட செய்வார்கள் என்பதும், அடுத்தது அங்கு அந்த நிதி ஒதுக்கீடு இந்த தடவையும் ஒதுக்கப்பட்ட நிதி போதிய அளவு கிடைக்கவில்லை என்பதும், மற்றது இந்த ஆளணி கல்விசார் மற்றது கல்விசாரா ஊழியர்களுக்குரிய அந்த ஆளணி பற்றாக்குறையில் அரசியல் தலையீடுகள் இருப்பதாலும் அதை அந்த நிறுவனத்தை சரியாக இயக்க முடியாமல் இருப்பதாக சொல்லப்படுகின்றது. கிட்டத்தட்ட 28 விரிவுரையாளர்கள், அதில் 18 பேர் தான் இருக்கின்றார்கள். மற்றது 17 பயிற்றுவிப்பாளர்கள், அதில் 7 பேர் தான் இருக்கின்றார்கள். அடுத்தது 14 ஆய்வு கூட உதவியாளர்கள் தேவையான 6 பேர் தான் இருக்கின்றார்கள். அதனோட இந்த ஆளணி பற்றாக்குறை, ஒன்று கல்விசார் ஆளணி பற்றாக்குறையும் கல்விசாரா ஆளணி பற்றாக்குறையும் இருக்கின்றபடியினாலும், மற்றது அரசியல் தலையீடு இல்லாமல் அது சுதந்திரமாக செயல்பட வேண்டும் என்பதையும் நான் இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
මම
කෙටියෙන් පැහැදිලි කරන්නම් ගරු මන්ත්‍රීතුමනි. දැනට මේක නයිට් ආයතනයට සම්බන්ධව තමයි මේකේ පරිපාලන කටයුතු කෙරෙන්නේ. මම කිව්වේ ඒකේ කිසියම් දුර්වලකමක් අපි අමාත්‍යාංශ විසින් නිරීක්ෂණය කරලා තිබෙන නිසා අපි සාකච්ඡා පවත්වාගෙන යනවා. මේ කිලිනොච්චි, කටුබැද්දේ සහ මාතර යෝජිත ජර්මන් ටෙක් ආයතන තුනම එක පරිපාලන වහිවයකට ගේන්න. දැන් මේ ස්වාධීන ආයතන හැටියට තියෙන මේ කටුබැද්ද ජර්මන් ටෙක් ආයතනේ හොඳට කෙරෙනවා. ඒ නයිට් ආයතනයකට සම්බන්ධද නැද්ද කියන කාරණේ මත නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. කොහොමත් ජර්මන් ටෙක් අධ්‍යාපන වහිවයට පොදු පරිපාලන වහිවයක් අවශ්‍යයි කියන එක තමයි අපි දරන්නේ. ඊළඟ එක තමයි මේ වෑදී සේවක අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල යම්කිසි පුරප්පාඩු තියෙනවා. සමහරව ලෙවල් වලට අපිට මේ ඒ සුදුසුකම් ඇති ගුරුවරු හොයාගන්න හැමේ දුෂ්කරතාවක් තියෙනවා. මේ සුදුසුකම් තියෙන ගොඩක් අය මේ රටේ ඉන්නෙත් නැහැ, පිටරටවල් වලට යනවා. කොහොම වුණත් කිසිම දේශපාලන බලපෑමකට අපි ඉඩ දෙන්නේ නැහැ මේ සේවකයන් බඳවා ගැනීම. ඉතාමත්ම පැහැදිලිව අපි සඳහන් කළේ ප්‍රසිද්ධ පුවත් මගින් දැන්වීම පළ කරලා තිබෙනවා. මේවට ඇතුළත් කරන්න කියලා, ඉල්ලම් කරන්න කියලා. ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් තියලා දේශපාලන බලපෑම් වලින් තොරව ඒ සුදුසු කාර්ය මණ්ඩල බඳවා ගැනීමට අපි වැඩ කටයුතු කරන බව නැවතත් මා කරනවා.
බොහොම ස්තුතියි. ගරු සභානායකතුමා, ඔබ කනගාටු වූ මට අවස්ථාව ලබාට නොහැකිම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද උදේ ඔබතුමාගේ අවසරයක් ගත්ත අද දින ඩේලි මේල් පත්‍රයේ ලිපියක් ගැන JVP 6 ඩිටේල් එක්ස්ප්ලනේෂන් ඔන් TLS හවුස් MS bullet proof vehicle ඔබතුමාට වැටගැති මේ සිද්ධිය ඇති වූ අවස්ථාවේදී මම පැහැදිලි කිරීමක් කෙරුවා පාර්ලිමේන්තුවේ හැන්දෑවරුවේ. මේ ගෙදර මම රාජ්‍ය ව්‍යවසාය ඇමතිවරයා හැටියට නිවසක් කරන්නේ නැහැ, මම ඉන්නේ මගේ ගෙදර. මේ ගෙදර ඉන්නේ කබීර් රෂීම් ඇමතිතුමා කියලා මම පැහැදිලිව ප්‍රකාශයක් කෙරුවා. එසේ තිබියදී අද ඩේලි මිර පත්‍රයේ මේ මෙහෙම කතාවක් දාලා තියෙනවා TLS house කියලා. ඉතින් මේක බලවත් අපහාසයක්. මම ඒ පුවත්පතට කියනවා මේක වහාම නිවැරදි
කියලා.
මේ ගෙදර ඉන්නේ මම නෙවෙයි, කබීර හෂිම් හිටපු රාජ්‍ය ව්‍යවසාය ඇමතිතුමා. එතකොට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉරාන් විනාඩි 5ක් ලබා දෙන්න මෙන් මම ඉල්ලීමක්
කරනවා. කරෝ ඉරාන් වික්‍රමන්ත මෙතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකගේ බුලට් ප්‍රූෆ් වෙහිකල් එක ගැන මම හිතන්නේ ප්‍රශ්නයක් අහන්න තිබුණෙත් නැහැ. මොකද විපක්ෂ නායකයා නෙමෙයි අපි මහින්ද රාජපක්ෂව වුණත් ජීවිත කාලයටම ආරක්ෂා කරන්න ලෑස්ති. මොකද එහෙම තමයි මේ රටේ න්‍යාය පත්‍රයේ තියෙන්න ඕනේ. මේවා අහන්නවත් අවශ්‍ය නැති දේවල්. එතකොට මෙතන මේ අහපු ප්‍රශ්නය අපේ රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමතිතුමා ගැන, මේක ඔහු නිල නිවසක නැහැ. මේ නිල නිවස ඇවිල්ලා රාජ්‍ය ව්‍යවසාය ආමාත්‍යංශයේ නිල නිවසක් 2016-17 දී මේක අලුත් කරපු නිල නිවසක්. මේක ඇවිල්ලා රජයේ සම්පතක් නිලනිවසක් කියන්නේ. එතකොට මේකේ අතිරේක ප්‍රතිපාදනයක් රුපියල් මිලියන 19.9 තිබිලා තියෙන්නේ. එතකොට මේක මේ අවුරුද්දේනේ. ඔව් කලින්. ඔව් හරියට හරි. එතකොට මේක මේ අවුරුද්දේ තමයි 19 තමයි මේක බැර කරගන්න යන්නේ. ඒක නිසා තමයි මේක අතිරේක ප්‍රතිපාදනයක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ 2019 දී. එතකොට මේ ඒ ආමාත්‍යංශයේ නම වෙනස් වෙලා තිනවා රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන. ඉතින් මෙතුමායේ නිල නිවස නැහැ කියන එක
අපි මේ අවස්ථාවේ සදාහන් කරන්න අවශ්‍ය පාවිච්චි කරලත් නැහැ මම දන්නේ නැහැ සභානායක හැටියටවත් නිල නිවසක් තියනවාද කියලා මම හිතන්නේ මෙතන සභානායක හැටියටවත් නිල සභාවක් නැහැ
බොහොම ස්තුතියි ඔව් මොකද විමානරත්න මහත්මයා ඔබ දැන් පයින්ට් වලට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මමයි ඊයේ මේ ප්‍රශ්නේ මතු කළේ එහෙනම් මාගේ දැනගන්න කැමති රාජ්‍ය මුදල් ඇමතුමාගෙන් මේ නිල නිවසට අමතර ප්‍රතිපාදනය තමයි ලක්ෂ 199 මා දැනගන්න කැමති මේට සම්පූර්ණයෙන් මේ නිල නිවස අලුත් වැඩියාවට ගරු කිරියල් ඇමතුමා අදා මා මුලාසනේදී හවස කිව්වා මුලින්ම එංගල තිබිච්ච මුදල ලක්ෂ 766යි කියලා එහෙනම් මා දැනගන්න කැමති රාජ්‍ය මුදල් ඇමතිවරයාගෙන් ඒ ලක්ෂ 766ත් මේ ලක්ෂ 199ත් එකතු වුණාම එන ලක්ෂ 1000කට ආසන්න මුදලකින්ද ඔක නිවැරදි ඔක ප්‍රතිසංස්කරණය කරන්න කියන රාජ්‍ය මුදල් ඇමතුමාගේ
මට හරියටම ගණන ගැන කියන්න බෑ නමුත් මම මුදල් ආමාත්‍යංශයෙන් අහලා ඔබතුමාට ඒක සහතික කරන්න මුළු වියදම කීයද කියලා.
හරි බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන ගරු රයිදේ රයිසේනාරත් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මම හිතන්නේ ලංකාදීප පුවත්පතේ තිබුණා සෞඛ්‍ය අමාත්‍යාංශයට වාහන 24ක් වැඩිපුර නිකුත් කරලා විශේෂ විගණනකින් හෙළිවෙයි කියලා. මේ පිළිබඳව මම තිගැස්සලා හිටියා මගේ මටත් වාහන 14ක් තියෙනවද මොකද්ද කියලා. මොකද මම බැලුවා මගේ ගෙදර නම් එහෙම ගාණක් නැහැ ඒකින්ද මං මේ ප්‍රවාහන අංශයට කතා කරලා කිව්වම කිව්වා සම්පූර්ණ මේ වැරදි තොරතුරු මේ විගණන විමසුමක් විතරයි මේකට පිළිතුරු ලියලා තියෙනවා. නමුත් මේ විමසුම මතම මිනිස්සු හිතනවා අපි මේ විදියට මේවා කරන්න කියලා. මේකේ බොහෝ කරුණු වැරදි. ඒ නිසා මම ඔබතුමාගෙන් අවසර ඉල්ලුවා ඔබතුමාලාගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්න මම එකින් එකට උත්තර ලියලා දෙන්නම්. ඔව්. හරි කමන්නේ. රාජ්‍ය වියදම් කළමනා කරන මේකේ තියෙන පළවෙනි එක ඒගොල්ලෝ කියලා තියෙන රාජ්‍ය වියදම් කළමනා කරන චක්‍රලේඛනයේ උල්ලංඝනය කරමින් රජයේ සෞඛ්‍ය අමතිවරයාට ඔහුගේ සහායක කාර්ය මණ්ඩලයට සහ නියෝජ්‍ය අමතිවරයා වෙනුවෙන් වාහන 24ක් වැඩිපුර නිකුත් කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනකදී අනාවරණය වී ඇත. 1. 2017 වර්ෂයේදී ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ වෙත හා කාර්ය මණ්ඩලය වෙත අනුයුක්ත කරන ලද වාහන 1KW53.57 KQ2409 KF08.19 ගරු අමාත්‍යතුමාට CF1170 පෞද්ගලික ලේකම් KB48.79 මාධ්‍ය ලේකම් PE0.369 සම්බන්ධීකරණ ලේකම් KC48.64 මහජන සම්බන්ධතා නිලධාරී ගරු අමාත්‍යතුමා වෙත කාර්ය මණ්ඩලය වෙත නිල වාහන 8ක් ලබාගත හැකි අතර වාහන 7ක් පමණක් ලබා දී ඇත. ඒ කියන්නේ වාහනයක් අඩුවෙන් දීලා තියෙනවා. 2017 වර්ෂයේදී ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත හා කාර්ය මණ්ඩලය වෙත අනුයුක්ත කරන ලද වාහන 1KV2214 KX80.60 PF94.55 ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා PG13.17 පෞද්ගලික ලේකම් PG14.05 සම්බන්ධීකරණ ලේකම් PF94.18 සම්බන්ධීකරණ ලේකම් PF94.41 මාධ්‍ය ලේකම් PG13.21 මහජන සම්බන්ධතා නිලධාරී දෙවැනි කරුණ තමයි කියන්නේ එහෙත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 18ක් ලබා දී ඇති බවද ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට වාහන 2ක් ලබා දී ඇතයිද වාර්තා වේ. නිල රථයක් හිමි අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ නිලධාරින්ගේ වාහන අපදාවට ලක් වූ අවස්ථාවකදී පමණක් වෙනත් රථයක් తాවකාලිකව ලබා දීම සිදු කරනු ලබන අතර නিত্য නිල රථයේ අලුවත් වැලියා කිරීමෙන් පසු తాවකාලිකව ලබා දුන් රථයේ ප්‍රවාහන සංචිතයේ වෙත බාර දීම සිදු කරනු ලැබේ. මහජන සම්බන්ධීකරණ නිලධාරියාගේ නිල රථය ආපදාවට ලක් වූ අවස්ථාවේදී తాවකාලිකව වෙනත් රථයක් ලබා දී ඇති අතර එම රථයේ අලුවත් වැලියා කළ පසු తాවකාලිකව ලබා දුන් රථය නැවත බාර දී ඇත. 3. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වෙනුවෙන් නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව 3ක් වද වර්තමාන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් ලබා දී ඇති බවද මේ වාර්තාවේ සඳහන් වේ. 2017 වර්ෂයේදී ඒ අනුයුක්ත කරන ලද වාහන මම අර කියවපු 8 විතරයි. 11ක් නැහැ. 4 වෙනි එක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාර්තාවන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව වාහන 5556ක් තිබිය යුතු වූද අමාත්‍යාංශයේ සතුව ඇත්තේ වාහන 5354ක් බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත මිලදී ගන්න ලබන සියලු වාහන සෞඛ්‍ය ලේකම් නමින් ලියාපදිංචි කරනු ලැබේ. නමුත් විදේශාධාර යටතේ ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති මගින් ප්‍රවාහනාංශ වෙත තොරතුරු ලබා දීමකින් තොරව ඍජුවම වාහන මිලදී ගැනීමට සිදු කර වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් අමාත්‍යාංශයේ සතු ලේකණේ හා විගණනාංශයෙන් ඉදිරිපත් කළ වාහන ලේකණේ පරස්පරතාවයක් ඇති වී ඇත. මෙම දෝෂය 2015 වර්ෂයට පෙර සිට පවතින නමුත් මේ වන විට එම දෝෂ නිවැරදි කර ඇත. පහ, හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරියෙකු තම දූරකාලීන පසුව යතුරු පැදි දෙකක් හා මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බවද අනාවරණය වෙති. ජල සම්පාදනා ජලපවාහන අමාත්‍යාංශ වෙත රැගෙන යන ලද රථය නැවත මෙම අමාත්‍යාංශ වෙත ලබා ගන්නා ලදී. හය, අදාළ චක්‍රලේඛවලට පටහැනිව අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔවුන්ගේ කාර්යාල සඳහා වෙන් කළ වාහන වෙනුවෙන් රුපියල් මිලියන 6.952 අමතර ඉන්ධන නිකුත් කර තිබෙන බව විගණකාධිපති භාණ්ඩත්වයෙන් නිරීක්ෂණය කළ බව එහි සඳහන් වේ. 6. සෞඛ්‍ය සේවාව පුළුල් පරාසයක් තුළ වීදෙන සුවිශේෂ සේවාවක් වන අතර එය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීමේදී නිරන්තරයෙන් කොළඹ හා කොළඹින් බැහැර රාජකාරී සිදු කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී විශේෂ රාජකාරී සඳහා යොදවන ලද වාහන සඳහා ඉන්ධන නිකුත් කර ඇත. 7. අමාත්‍යාංශයේ ප්‍රවාහනාංශයේ අධ්‍යක්ෂක යටතේ කාර්ය මණ්ඩලයේ 33 දෙනෙකු සේවය කළද වාහන පාලනය හා විධිමත් පරිදි පොත් පවත්වාගෙන යාම සිදුවේ නොමැති බව තහවුරු වී ඇතැයි. ප්‍රවාහනාංශයේ කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂක ප්‍රවාහන එක්කෙනයි, මාණ්ඩලික සහකාරය එක්කෙනයි, ප්‍රවාහන නිලධාරී එක්කෙනයි, ප්‍රවාහන වැඩමූලික එක්කෙනයි, කළමනාකරණ සහකාර 9යි, කාර්ය සහායක එක්කෙනයි, සෞඛ්‍ය කාර්ය සහායක 7 දෙනයි. ඉහත පරිදි ප්‍රවාහනාංශයේ කාර්ය මණ්ඩලයේ 21ක් වන අතර වාහන කළමනාකරණ සඳහා නිලධාරීන් 13 දෙනෙකු පමණක් සම්බන්ධ වේ. 8. වාහන 1794ක් අස්ථානගත වී තිබීමත් අමාත්‍යාංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යානුකූලභාවය තහවුරු නොවීමත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලෑපදිංචි තිබුණද අමාත්‍යාංශ ලේකණේ ඇතුළත් 9 වාහන 202න් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිත ගණනය කළ නොහැකිව අලාභයක් රජයේ සිදු ඇති බවද ගණකාධිපති දෙපාණ්ඩිත්ව නිගමනය කර ඇත. 2015 වර්ෂයේ වන විට වාහන 859ක් භෞතිකව සත්‍යාපනය කර ගැනීමට පැවති අතර අතිරේක කළේකම් සංවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කර එම වාහන සත්‍යාපනය කිරීමේ කටයුතු සිදු කරන ලදී. ඒ අනුව වාහන 275ක් මෙවන විට භෞතිකව සත්‍යාපනය කරගෙන ඇත. අනෙකුත් වාහන සත්‍යාපනය කර ගැනීමේ කටයුතු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය හා එක්ව මේ වන විටත් සිදු කරමින් පවතී.
ඕඩර් ප්ලීස්. ගරු සභානායකතුමා, ගරු සභානායකතුමා, දිවාහාරය සඳහා අපිට 12 මාස නවත්වන්න තිබෙනවා. මුත් ඒ කාලය ලබා ගන්න අවශ්‍යයි. තවත් අත්‍යවශ්‍ය කාරණා දෙකක් තියෙනවා ඔබතුමා. ඒ සඳහා සභාව එකඟද?
හරි, බොහොම සභානායකතුමනි, මේ පුවත්පත් පොඩ්ඩකින් සභානායකතුමා නැ පොඩ්ඩක් ඉන්න, මම
මේක අවසන් කරන්න අවස්ථාව දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේක මේ විදිහටම දාලා ඊයේ අද පත්තරෙත් මේ විදිහටම මුල් පිටුවේ දාලා තියෙනවා. මං කියනවා මේ දුන්න ප්‍රසිද්ධියම මේ පුවත්පත් වලට, කී නොකී සියලුම පුවත්පත් වල සහ මේ මාධ්‍යවල මේක පිළිබඳව ඒ ප්‍රචාරයම දෙන්න කියලා මම ඉල්ලා හිටියි.
ඒක දැනුවත් කරන්න කටයුතු කරනවා.